Order, please. Deputy Speaker will take the chair now.
ගරු රතන ගරු හාමුදුරුවන් වහන්සේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේදී මම මේ ප්‍රශ්නය අසුණු ලබන්නේ විශේෂයෙන්ම මේ රටේ ඝාතනයට ලක් වූ පුජ්‍යයන් දෙදෙනෙක් පිළිබඳව කාරණය මුල් කරගෙන ඊයේ මා මේ ප්‍රශ්නය අහලා තිබුණත් මම දුරක සිට පැමිණීමේදී මට එන්න අපහසු වුණා අද දින මේ ප්‍රශ්නය මට ඇසීමට යොමු කිරීමට අවස්ථාව ලබා දීම ගැන මා මුලින්ම ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ගියපු මහාචාර්ය වෛද්‍ය සේනක බිබිලේ මැතිතුමා ගානාවේදී නියාම පිළිබඳව තියෙන එතුමා මේ ප්‍රතිපත්තිය හැදීමට යාම නිසා ඖෂධ ජාවාරම්කරුවන් විසින් ඔහුගේ ජීවිතය ජීවිතක්ෂයට පත් කළ බව. සාමාන්‍යයෙන් මේ වගේ ජාත්‍යන්තර බහුජාතික සමාගම් වලට එරෙහිව මාෆියාවට එරෙහිව කතා කරද්දී යම් යම් පුජ්‍යලයන් ඝාතනය වූ බවට ඉතිහාසය පුරාම අනේක විද සාක්ෂි අපට දකින්න ලැබෙනවා. මෙහිදී මා විශේෂයෙන්ම පසුගිය දිනක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාණ්ඩාගාරික පරිපාලන මහජන පරීක්ෂක W.D. රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ මහතා හදිසියේ මීයාමට හේතුව ඔවුන් විසින් දැවැන්ත සමාගම් විසින් කරන වසවිස ජාවාරම පිළිබඳව ජාතියට හෙළිදරව් කිරීමේ කාරණද යන්න දැනට රටේ පිළිගත් පුජ්‍යලයන් ගණනාවක් අතරත් සමාජ මාධ්‍යවලත් විශාල වශයෙන් සාකච්ඡා පවතිනවා. වෙළඳපොලේ ඇති සුලභව භාවිතා වන විවිධ ආහාර ද්‍රව්‍ය රූපලාවන්‍ය ආලේපන සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සඳහා ඝනකාරක කෘතිම වර්ණක රසකාරක ස්කයිකාරක ඩයිවර්ග ජෙලටීන් ගම් වර්ග සහ විවිධ විසරසයන් අඩංගු ද්‍රව්‍ය අඩංගු බව මාස 9කට ඉහත ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙක් වන චමුදී සමරවික්‍රම මහතා විසින් සිදු කරන ලද කෘත්‍රිත චමුදිත YouTube වැඩසටහනේදී මේ පිළිබඳ සාකච්ඡා කීපයක්ම පවත්වලා තිනවා. ඒ වගේම ඊට පෙරත් විවිධ සමාජ මාධ්‍යවල මේ පිළිබඳ විවිධ සාකච්ඡා පවත්වලා තියෙනවා. මෙම වැඩසටහනේදී සහ ඉහත සඳහන් විවිධ වැඩසටහන් වලදී එතුමන් විසින් ලංකාවේ විවිධ ජාවාරම්කාර සමාගම් විසින් මිනිසුන්ට වස කැවීම පිළිබඳව ජාතිය හමුවේ විශාල හෙළිදරව්වක් ඒ අය කළා තියෙනවා. ඔවුන් විසින් වෙළඳපොළේ ඇති සෝස් වර්ග, සෝයා වර්ග, විවිධ ආහාර ද්‍රව්‍ය වලින් විසකාරක පළතුරු ඉදවීමට භාවිතා කරන විවිධ රසායනික ද්‍රව්‍ය, ඒ වගේම විශේෂයෙන්ම කිරිපිටි පිළිබඳව විශේෂ මේ අය සාමාන්‍යයනේ මේ අය රාජ්‍ය නිලධාරීන් එපමණක් නෙවෙයි මේ රාජ්‍ය නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් දැනට ප්‍රායෝගිකව මේ පිළිබඳ වැටලීම් අත්අඩංගුවට ගැනීම ජනතාව දැනුවත් කිරීම සඳහා යොදා සිටින රජයේ නිලධාරීන්. විශේෂයෙන්ම මේ කතාව, ඒ කියන්නේ මොවුන් මේ සමාජ මාධ්‍ය වලට සහ විවිධ මාධ්‍ය ඔස්සේ මේ සමාගම් විසින් ඔවුන්ට කරන බලපෑම, ඒ වගේම රජයේ ඇති නීතිවල තියෙන දුබලතා, ඒ වගේම මේ පිළිබඳ තියෙන ගැටලු විශාල වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔහුගේ දැනුම් දීමට අනුව ආහාරවල, ඒ කියන්නේ මෙවැනි විෂකාරක යම්කිසි ආකාරයකින් ඇතුළත් කරොත් තියෙන දඩේ ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 3000යි, රුපියල් 6000යි, වැඩිමුණුත් රුපියල් 10000යි. මේ වගේ, ඒ කියන්නේ ලංකාවේ මේ වන විට අපි කවුරුත් දන්නවා 2005 සිට අද දක්වා කාලය අරන් බැලුවොත් පිළිකා රෝගීන්ගේ වර්ධනය ඉතාම දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තරුණයන් පවා අද බහුල වශයෙන් මෙම තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම දියවැඩියා රෝගය අපි කුඩා කාලේ, අපේ ජීවිතේ අපි කුඩා කාලේ ගම කහන්න ලැබුණේ නැහැ. මධ්‍යම පාන්තික ඉහළ සමාජයට විතරක් තිබිච්ච සුළු ප්‍රමාණ රෝගයක් අද වෙනකොට ගමේ ගොවියාගේ පටන් පාසල් යන දරුවන් දක්වාද විශාල වශයෙන් දියවැඩියා රෝගේ පැතිරලා තියෙනවා. ඒ වගේම ඔබේසිටි, තවත් විවිධ ගැස්ට්‍රයිටිස්, ඒවගේම විවිධ රෝගාබාධයන්ට බෝනන රෝගාබාධයන්ට පත්වල තිනවා. විශේෂයෙන් මෙහිදී මා කියන්නට ඕන පිළිකා සහ දේවැඩියාවල වර්ධනය විශාල වශයෙන් පහුගිය කාලේ ඇතිවිලා තිනවා. මේ පිළිබඳ ලෝක මට්ටමේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ප්‍රමිතීන් විශාල ප්‍රමාණයක් දීලා තිනවා. මේ විශේෂයෙන් මේවට තියෙන ආහාරවල සම්බන්ධතාවය, ඒ වගේම බහුජාතික වෙනත් විවිධ මහා දැවැන්ත සමාගම් විසින් නිෂ්පාදනය කරන ආහාරවල බලපෑම් පිළිබඳ විවිධ අනාවරණයන් සැලකිය යුතු ප්‍රමාණයකටත් කරලා තියෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ රටවල වෛද්‍ය ප්‍රමිතීන් සකස් කරලා තියෙනවා මේවා වැළැක්වීම සඳහා. ඒ කියන්නේ බිස්කට් එකක් වෙන්න පුළුවන්, කිරි වෙන්න පුළුවන්, වෙනත් කෘතිම ආහාර වෙන්න පුළුවන්, සදා නිමකල වාණිජමය ආහාර වෙන්න පුළුවන්. මේ ඕනම එකකට ප්‍රමිතියක් තියෙන්න ඕනේ කියලා අද විශේෂ ප්‍රමිතීන් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ පළවෙනි ප්‍රශ්නය අපේ ප්‍රමිතිය නීත්‍යානුකූලද නැත්නම් නියමාකාරද කියලා අපි අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන් මෙහිදී මා කියන්නට ඕන දැනට අපි අජිනමොටෝ නමින් මේ හඳුන්වන ග්ලූටන්, ඒ වගේම වෙනත් ද්‍රව්‍ය විශේෂයෙන්ම අපි මෙහිදී මා කියන්නට ඕන මෙම අජිනමොටෝ වල විශාල වශයෙන්ම මෙම විෂ රසායනික අඩංගු බවත්, ඒ වගේම ලංකාවට විශාල ප්‍රමාණයක් ටොන් ගණනක් මෙම අජිනමොටෝ ගෙන්නනවා. ඒවා එදිනෙදා ආහාරවලට එකතු කරනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් සඳහා, අවුරුදු 10ට අඩු දරුවන් සඳහා මෙවැනි අජිනමොටෝ, අද කියන්නේ අපේ ප්‍රසිද්ධ නාමය අජිනමොටෝ, ඒකේ වර්ග 3ක් දැනට ගෙන්නන්න පුළුවන්. හතරවෙනි වර්ගයේත් ලංකාවේ වෙළඳපොළට, ඒ කියන්නේ ගෙන්නන තහනම් එකකුත් අද ලංකාවට ගෙන්නලා තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නයේ නියෝජ්‍ය කතානායකතුමනි, අජිනමොටෝ ඇතුළු මේ විෂකාරක ගෙන්නන්න අවශ්‍යද? ලෝකේ රටවල් කීයක් මේව තහනම් කරලා තියෙනවද කියන අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා අද රට තුල පැතිරියන බෝනෝන රෝග, විශේෂයෙන්ම දියවැඩියාව හා පිළිකා, ඒවායින් මිනිස්සු විඳින අනේක දුක් පීඩාවන් කොපමණද කියලා පක්ෂ විපක්ෂ බෝධියකින් තොරව විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් දෙකම විශේෂ අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන් දෙදෙනා විසින් පැණි බීම වර්ග, ඒ වගේම සොසේජස් වර්ගවල, ඒ වගේම විවිධ ආහාර පානවල කිරිපිටිවල අඩංගු විෂ රසායනක අන්තර්ගතයන් පිළිබඳ විශාල හෙළිදරව්වක් කරලා තියෙනවා. මේ ප්‍රතිඵලයක් ලෙස අදට මාස දෙකකට පෙර කුරුඳුගා හැතක්ම ඇල්පිටිය ප්‍රදේශයේ ජීවත් වූ සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා මුලින්ම මිය ගියා. ඒ කියන්නේ වෛද්‍ය සේනක මේ රොෂාන් කුමාර, ඊට පස්සේ හෘදයාබාධයකින් මිය ගියා සේනක ගමගේ. ඉතින් මේ අයට අඩුගානේ මේ මොකද්ද මේ සිද්ධ වුනේ කියලා, හෘදයාබාධයක් හැදිලා මිය ගිය එක ස්වභාවික මරණයක්ද, එහෙම නැත්නම් වෙනත් කාරණයක්ද කියලා, මොකද හේතුව මේ මරණ දෙකම ආසන්න කාලයක සිද්ධ වෙලා තියෙනවා. හෘදයාබාධ කෘතිමව හදන්න පුළුවන්. ඒ වගේම ඊටත් වැදගත් කාරණේ තමයි විශේෂයෙන්ම මෙහිදී කියන්නට ඕන රොෂාන් කුමාර මහත්මයාට පවුලේ ප්‍රශ්නයක්වත් ගමේ ප්‍රශ්නයක්වත් අසල්වැසියන්ගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේ ඝාතනයට ලක් වූ පුජ්‍යලයාත්, ඒ වගේම හෘදයාබාධයකින් මියගිය පුජ්‍යලයාටත් කිසිම තැනක සාමාන්‍ය මිනිස්සු අතර කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. ජනාදරය දිනාගත්ත වෘතිකයන් අතර ජනාදරය දිනාගත්ත පුජ්‍යලයන් දෙදෙනෙක්. ඒ නිසා මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරන්න. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මා ඔබතුමාගෙන් ඉල්ල සිටිනවා මේ සම්බන්ධයෙන් අපිට තියෙනවා කාරක සභා කැඳවන්න පුළුවන්, උපදේශ කාරක සභා කැඳවන්න පුළුවන්, ඒ වගේම ඕවර්සයිට් කොමිටි මේ අවස්ථාව ඉක්මනින්ම කැඳවලා මේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන්න කියලා මා විපක්ෂ නායකතුමත් මම හිතනවා මේ ගැන අවධානය යොමු කරයි කියලා. ඒ වගේම ආණ්ඩු පක්ෂයත් මේ ගැන අවධානය යොමු කරයි කියලා හිතනවා. මේ කාරක සභා දෙකම අපට කැඳවලා, මේ නිලධාරීන් කැඳවලා මේ විෂ රසායනික ද්‍රව්‍ය ගැන, විශේෂයෙන්ම ආහාර පාලනය පිළිබඳ අදාළ ආයතන තියෙනවා, අධිකාරි තියෙනවා, ඒ සියලු දෙනාම කැඳවලා මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කිරීම සුදුසුයි කියලා මේ අවස්ථාවේදී මම යෝජනා කරනවා. ඒ වගේම මේ කරුණ පිළිබඳව සභාව දැනුවත්ද, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයේ කුමක්ද කියන එක, මේ මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාණ්ඩාගාරික පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක W රොෂාන් කුමාර මහතා සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ මහතා පිළිබඳ ඇති මේ ඝාතනය සම්බන්ධ ඇති තත්ත්වය තොරතුරු කුමක්ද, මේ පිළිබඳ රජයේ විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නේද, මාධ්‍යවේදී චමුන්දිත සමරවික්‍රම මහතා විසින් මීට මාස 9කට පෙර සිදු කරන ලද YouTube වැඩසටහනේදී මේ පිළිබඳ සඳහන් කර කාරණා පිළිබඳ රජයේ ස්ථාවරත්වය කුමක්ද, ඒ පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද, වෙළඳ පොලේ ඇති විවිධ ආහාර ද්‍රව්‍ය රූපලාවන්‍ය ආලේපන සඳහා භාවිතා කරන ආලේපන ද්‍රව්‍ය ඝනකාරක කෘතිම වර්ණකාරක රසකාරක ස්කයිකාරක වූ ඩයි වර්ග ජෙලටින් ගම් වර්ග සහ විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වීම පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ නිශ්චිත කාලයක් තුල කොපමණ සංඛ්‍යාවක් කර ඇද්ද? ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අලුත් නිර්ණායකයන් ඒ වගේම මේ පිළිබඳ පනවන දඩේ හරිම පුංචි දඩයක්. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා තියෙනවද? රටේ සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන් කතා කරන මෙවැනි පුද්ගලයන් ඝාතනය කිරීම මගින් සත්‍ය හෙළිදරව් කරන රාජ්‍ය නිලධාරීන් මෙවැනි තවත් දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීමට පසුබටවන බව රජය පිළිගන්නවද? ඒ වගේ මෙවැනි දූෂණ අක්‍රමිකතා හා ජාවාරම් පිළිබඳ හෙළිදරව් කරන පුද්ගලයන්ගේ ආරක්ෂා පිළිබඳ රජයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? දැන් මේ පිළිබඳව ඇති වී ඇති තත්ත්වය කුමක්ද කියලා මම දැනගන්න කැමති. ඊයේ දිනේදී විපක්ෂ නායකතුමා වගේ විමල් වීරවංශබැරතුමාත් මේ සම්බන්ධයෙන් කතා කළා. මම හිතනවා මේක සුළු කොට තකන්නේ නැතුව සෞඛ්‍ය කියලා කියන්නේ බේත් තේත් දෙන එක, කරල් දෙන එක, රෝහල් වැඩි කරන එක විතරක් නෙවෙයි, ලෙඩ හැදීමට හේතුකාරක වන කාරණා, විශේෂයෙන්ම අද ආහාර විසවීම පිළිබඳ ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නේ, විශේෂයෙන්ම ජාවාරංකාර සමාගම් ලාභය සඳහාම කරන දෙයින් අපි හැමෝගෙම අපේ දරුවන්ගේ හැමෝටම ප්‍රශ්නයක් වෙනවා. ජාන විකෘති වීම, ලෙඩ රෝග ඇතිවීම, මේ වැළැක්වීම ජාතික ප්‍රශ්නයක් හට සලකා කටයුතු කරයි කියලා මා කල්පනා කරන බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා.
නායකතුමනි, ගරු පූජ්‍ය රතන ස්වාමින් වහන්සේ මතු කරන ලද ප්‍රශ්නය හා සමානව ඊයේ දිනේ විපක්ෂ නායකතුමා ප්‍රශ්නය මතු කළා. කරන්දනිය ප්‍රදේශයේ ඝාතන ලක් වෙච්ච සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ මරණය සම්බන්ධයෙන් මම අද දිනේ රාජ්‍ය මහජන ආරක්ෂක මැතිතුමාව සම්බන්ධ කළා. එතුමා කොළඹින් බැහැර ඉන්නේ, හෙට දිනේදී පිළිතුරක් ලබා දෙනවායි කිව්වා. ඔබ අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ ඔබතුමාගේ ප්‍රශ්නයටත් හෙට දිනේදී පිළිතුරු ලබා දෙන්න එතුමා පාර්ලිමේන්තුවේ නැහැ. ඔබතුමාත් ඇහුවා විමල් විරංස මැතිතුමා හෙට දිනේ ඒකට පිළිතුරු ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. සභානායකතුමා, හමුදුරුවන්ගේ ඉතුරු ප්‍රශ්න ටිකට හතුරුලේ රත්නගරු සාමණේරයන්සේ,
ඔබතුමා නියෝජනය කරන ආණ්ඩුව හැටියට මෙම විෂකාරක ද්‍රව්‍ය පිළිබඳ ලෝකේ රටවල් පනවපු නිර්ණායක කිසිවක් මෙහි පනවල නැහැ. ඒ වගේම දඩය ඉතාමත් අඩුයි, තාක්ෂණික උපකරණ නැහැ. මේ සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න තීරණේ හරිම වැදගත් මේ අවස්ථාවේදී. දඩේ රුපියල් 10,000ට අඩුයි මේ ජාතික අපරාධකාරයන්ට. මේවා අහුවිලා තියෙන අනන්ත දඩ කාලා තියෙන අනන්ත. හැබැයි රුපියල් 10,000ක් ගෙවලා ඒ වරදම ආපහු කරන මොකද්ද තීරණේ? මේ පාර්ලිමේන්තුව නීති හදන්න තියෙන්නේ මේ රටේ ජාතික සම්පත් ගන්න ඇරවටම රට නෙමෙයි, ඒ මේ සම්බන්ධය.
සභානායකතුමා, මේ නොපැමිණීමේ අවසර පිළිබඳ යෝජනා ත්‍රිකුණාමලී දිස්ත්‍රික්
පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 60 ව්‍යවස්ථාව යටතේ ත්‍රිකුණාමලී මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජ වරදේව සම්බන්ධන් මහතාට 2024 අප්‍රේල් 25 දින සිට මාස 3ක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ රැස්වීම වලට නොපැමිණීමට අවසර දී යුතුයි මම යෝජනා කරන්න.
යෝජනා විශ්ිර කරන්න.
ආනන්ද වලිමලිර.
හොඳයි, බොහොම ස්තුතියි. වරප්‍රසාද පිළිමනර ප්‍රශ්න ගරු වේලුකුමාර් මෙතුමා පැමිණ නැත. පැමිණ සිලා. ඉන්නවා. හොඳයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ජනතාව විසින් දෙවනවරට තෝරාපත් කරගන්න ලද නියෝජිතයෙක් වශයෙන් මෙම සභාව නියෝජනය කරන මා කොළඹ විශ්වවිද්‍යාලයේ මූලික කළමනාකරණ පිළිබඳ විශේෂ උපාධිධාරියෙක් වෙමි. වෘත්තීය ගණකාධිකාරියෙකු වුවද මා ගුරු වෘත්තියේ නිතරව සිටි වසර 20ක අධික කාලයක් සේවය කර ඇත්තෙමි. සිසුන් 25,000කට වඩා අධික ප්‍රමාණයකට උගන්වා ඇත්තෙමි, මඟ පෙන්වා ඇත්තෙමි. ඔවුන් අද වෙන විට ගෞරවනීය ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මෙරට තුල හා ලෝකයේ විවිධ රටවල්වල ජීවත් වෙමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාගේ පියා මාරප්පන් වේලු, මාගේ මව කමලම් වේලු, මාගේ පවුලට දේශපාලන පසුබිමක් නොමැත. දේශපාලනයේ වෙනුවෙන් පවුලේ නම හෝ දෙමාපියන්ගේ නම වෙනස් කර නොමැත. මානුවර දිස්ත්‍රික්කයේ ජනතාව 2013 වසරේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් මාව ප්‍රථම වතාවටම තෝරාපත් කරගනු ලැබුවා. 2015 වසරේ පවත්වන ලද මා මැතිවරණයේදී මනාප 62,556ක් ලබා ගනිමින් මා පාර්ලිමේන්තුවට තේරීපත් වූෙමි. යළිත් 2020 වසරේදී මානුවර දිස්ත්‍රික්කයේ ජනතාව මනාප 57,445ක් ලබා දෙමින් මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කරගනු ලැබුවේය. එමගින් මානුවර දිස්ත්‍රික්කයේ වසර 15කට පසු අබණ්ඩව වසර දෙකක් දමිළ දෙවරක් දමිළ ජාතිකයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ දුර්වල අවස්ථාව මාට ලැබුණි. මානුවර දිස්ත්‍රික්කයේ ජනතාව ජාති ආගම් ભેදයෙන් තොරව මා පිළිගනු ලැබේ. මෙතෙක් මගේ දේශපාලන කටයුතු වලට ලබා දී ඇති මේ සහයෝගයට නැවත වරක් මම මානුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. පසුගිය අප්‍රේල් 21 වෙනි දින උදෑසන 10:30ට පමණ මානුවර පුස්සල්ලාව නගරයේදී මාගේ මූලික අයිතිවාසිකම් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමේ සිද්ධියකට මහට මුහුණ දීමට සිදු වුණා. රත්නසාමී ඉන්ද්‍ර කුමාර් නැමැති දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ උඩපළාත ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකවරයෙක්ගේ නිවසේ සාකච්ඡාවකට මම එක් වී සිටියා. එම අවස්ථාවේදී එම ස්ථානයෙන් මාව ඉවත්ව යන ලෙසට මට කණ්ඩායමක් තර්ජනය කළා. ලංකා කම්කරු කංග්‍රසයේ උපසභාපතිවරයෙකු වූ සෙල්ලමුත්තු ඔහුගේ පුත්‍රයන් ලංකා කම්කරු කොංග්‍රසයේ පුස්සල්ලාව කාර්යාලයේ සාමාජිකයන් සමග මැර කණ්ඩායමක්ද එකතු වී සිටියා. ඔවුන් පැයක පමණ කාලයක් අබණ්ඩව මාව ඒ ස්ථානයෙන් ඉවත් වෙන ලෙස තර්ජනය කරා. ඒ පමණක් නෙවෙයි, පොලිසිය මාගේ ආරක්ෂක නිලධාරීන්ටත් තර්ජනය කරා එම ස්ථානයෙන් මාව ඉවත් කරන ලෙසට. ඒ අවස්ථාවේදී ඔවුන් මට තර්ජනය කරා ලංකා කොංග්‍රසයේ නායකයොන්ට එරේව පාර්ලිමේන්තුව තුළ හා මාධ්‍යයේදී මම කතා කරන බවටත් එම කතා කිරීම දිගින් දිගටම ඔය කරුණ දැක්වීම කරොත් මගේ ජීවිතය අනතුරටපත් වෙයි කියන තර්ජනය ඒ කණ්ඩායම තර්ජනය කරා. ඒ පමණක් නෙවෙයි, මගේ පවුලේ සමාජිකයන්ටත් එම කණ්ඩායම ඒ තර්ජනයම ඉදිරිපත් කරා. මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ සභාවට ඉදිරිපත් කරන්නේ මේ තර්ජනය තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වේලුකුමාර්ට ඉදිරිපත් කරපු තර්ජනයක් ඇටියට මම දකින්නේ. මේ පාර්ලිමේන්තු ක්‍රමයටම ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවේ අපිට අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතියට එරීව එල්ල කරපු තර්ජනයක් ඇටියට මම මේක දකින්නේ කියන එක මම ඉදිරිපත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හැමෝම දන්නවා සමකාලීන මේ සභාව නියෝජනය කරපු ගරු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා කැරලිකරුවන් විසින් ඝාතනය කරනු ලැබුවා. මම මේ සිද්ධිය දකින්නේ මේ සිද්ධියට සම්බන්ධ වූ ඒ සිද්ධියක් විදියටයි මම මේ සිද්ධිය දකින්නේ. මම මේ පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ උප පොලිස්පතිතුමාට මගේ පැමිණිල්ල මම ලබා දීලා තියෙනවා. නමුත් මම සෑහීමකට පත්වෙන්න පොලිසිය විසින් මේ පිළිබඳව ඔවුන් කරගෙන යන කටයුතු පිළිබඳව මම සෑහීමකට පත්වෙන්න. මේ තර්ජනය කරපු ලංකා කොම්කරු කංග්‍රසයේ උපසභාපතිවරයෙකු වන සෙල්ලමුත්තු ඔහුගේ පුත්‍රයන් වෙන සෙල්වචන්ද්‍රන් නමත්තන් පුසල්ලාව ප්ලාන්ටේෂන් නැමැති මේ වතු සමාගම විසින් ඔවුන්ට වරප්‍රසාද ලබා දීලා තියෙනවා. ඔවුන් ජීවත් වෙන්නේ ඒ වතු සමාගමේ නිල නිවසක ඔවුන් ජීවත් වෙන්නේ. ඔහුගේ පුත්‍රයා ඒ වතු සමාගමේ ඒ ලිපිකරුවෙකු වැටියට කටයුතු කරනවා. එඳා අපිට විශාල වශයෙන්ම මට සැකයක් තියෙනවා, මේක ලංකා කම්කරු කංග්‍රසයයි මේ වතු සමාගම එකතු වෙලා අපි ඔවුන්ට එරීව ජනතාවගේ අයිතිය වෙනුවෙන් කතා කිරීම නිසා අපිට කරපු තර්ජනයක් ඇටියටයි අපි මම මේ සිද්ධිය මම දකින්නේ. එම නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තියන්නේ කතානායකතුමාට බාරව තියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවද බාරව තියන්නේ කතානායකතුමාට. මම එම නිසා මම කාරුණිකව ඉල්ලනවා අපේ ඒ අයිතිය සුරකීම සඳහා අවශ්‍ය වූ කටයුත්ත කරන්න ලෙසට මම ඉතා කාරුණිකව ඉල්ලනවා. ගෞරව ප්‍රදි සභානායකර වර්ගලේ, நாம் வன்முறை கலாச்சாரத்தை எதிர்க்கின்றோம், வன்முறை அரசியலையும் எதிர்க்கின்றோம், கருத்து சுதந்திரத்தை மதிக்கின்றோம். எம்மோடு கல்வி கற்ற பண்பான சமூகம் ஒன்று இணைந்திருக்கின்றது. எம்மிடம் அடியாட்கள் இல்லை, கூலிக்கு அரசியல் செய்பவர்களும் இல்லை, சலுகைக்கு விலை போகின்றவர்களும் இல்லை. 2013 ஜனநாயக மக்கள் முன்னணியில் ஆரம்பித்த எனது பயணம் இன்றும் அதே போல தொடர்கின்றது. எம்மை ஜனநாயக வழியிலே செயற்பட இடமளியுங்கள். எனது அடிப்படை உரிமைக்கும் பாராளுமன்ற சிறப்புரிமைக்கும் தடையாக இருந்தவர்களுக்கு எதிராக சட்டத்தை நடைமுறை படுத்துங்கள், நீதியை பெற்றுத்தாருங்கள் என்பதை இந்த சபையிலே கேட்டுக்கொள்கின்றேன். ஏ சமக தவை காரணாவக்கத்துக்கள் அவசன் கருணா கரு நியோஜ்ய கதாநாயகத்துமணி மே பமனான் நிவே நவத்த எம கண்டாயம விசியக் பெனிதா தர்ஜனே கரலா நவத்த எம கண்டாயம விசி துங்கெனிதா மாத்திய சாக்கச்சாவக் එතුමාලා නැවතත් මාධ්‍යයට ඇවිල්ලා එම විදිහම බරපතල තර්ජනයක් මගේ ජීවිතය පිළිබඳ, මගේ පවුලේ ජීවිතය පිළිබඳ, සමාජිකයන්ගේ ජීවිත පිළිබඳ තර්ජනයක් ඉදිරිපත් කරලා තියෙනවා. එබැවින්ද නැවතත් මම ඔබතුමාගෙන් ඉල්ලනවා මගේ මූලික අයිතිවාසිකම පාර්ලිමේන්තු වරප්‍රසාදය පිළිබඳවත්, ඒ වගේම මේ රටේ නීතිය අරියාකාරව ක්‍රියාත්මක කරන්න ලෙසට පොලිසියට අවශ්‍ය අනුදැනුම ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ස්තුති.
ඔබතුමාගේ කාරණය ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරනවා. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ යෝජනා ගරු දිල්වලහ බලසක්ති අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, මම ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයට සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහාද, ජාතික විදුලි බල උපදේශක සභාව පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම සඳහාද 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත යටතේ පිහිටවන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ පනත ප්‍රකාරව විදුලි බල කර්මාන්තය සඳහා නියාමන වශයෙන් කටයුතු කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහාද විදුලි බලය උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම, බෙදාහැරීම, වෙළඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධ සියලු කටයුතු පැවරී ඇති සංස්ථාමය අස්තීත්ව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීමට අදාළ ව්‍යවස්ථාමය පියවර ගැනීම සඳහාද, ඒහා සම්බන්ධ සියලු කටයුතුවලට අදාළ වන ක්‍රියාපටිපාටි නිශ්චිතව දැක්වීම සඳහාද 1969 අංක 17 දරන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල පනත පරිච්ඡින්න කිරීම සඳහා ඒ සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කැටුම් පතකි.
දෙවැනි වර කියෙම කවදාද?
මොකද මට මතකයි අවුරුදු 2කට කලින් ඔබතුමාලා අපිව කැඳෙව්වා. ඔබතුමාට මතකද මමත් ආවා. ඊට පස්සේ අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් තියලා නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක. ඒකයි මම කියන්නේ.
හොඳයි. ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ මෙතුමාට අමතක වෙලා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසෙත් ඔබතුමාට ලිපියක් එව්වා. ඔබතුමාම කිව්වා ඒ ලිපියට සහභාගී වෙන්න නොහැකි බව. නමුත් සමහර මන්ත්‍රීවරු සහභාගී වෙලා තිබුණා. මේක 2022 අගෝස්තු මාසේ ඉඳලා අවස්ථා ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. එසේ ඒ සාකච්ඡාවට විවිධ මන්ත්‍රීවරු සහභාගී වෙලා තියෙනවා. දැන් ඔබතුමාලට අවස්ථාව තියෙනවා අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නම් සති දෙකක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒක ලක් කරන්න ඊට පස්සේ අපිට උපදේශක කාර්ක සභාවේ සාකච්ඡා කරන්න පුළුවන් කාර්ක සභා අවස්ථාවේදී ගන්න සංශෝධන පිළිබඳව.
ඔව් කිරියලම ඇත්තම
ගන්න ඕනේ අපි දන්නවා ඒක. නමුත් මම කියන්නේ මේ පනත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරලා කරන්න යන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරනොත් හොඳයි. එච්චරම කියන්නේ මොකද මේ අභියෝගයට මේකම උසාවියන්නේ අපි එහෙනම් අපි පාර්ලිමේන්තු වෙන්න ඕනේ.
හොඳයි.
අපි ඉලා උසාවියනවා.
හොඳයි. ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සාකච්ඡාවලට එන්න කිව්වම සාකච්ඡාවලට එන්නේ නැතුව දැන් මේ පනත ඉදිරිපත් කරන වෙලාව ඇවිල්ලා සාකච්ඡා කරේ නැහැ කියන එක අසාධාරණයි. මේක අවුරුදු 2ක් 30 මට ලිඛිතව පෙන්වන්න පුළුවන් අවස්ථා කීයකදී ආරාධනා කරලා තියෙනවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා. ඒ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙක් ලිඛිතව එවලා තියෙනවද? ඒ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කී දෙනෙක් සහභාගී වෙලා තියෙනවද? ඒ සියලු ලිපිගොනු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේකට 900කට වැඩි පිරිසක් විවිධ පුද්ගලයෝ ලිඛිතව සහභාගී වෙලා අවස්ථාව ගණනාවකදී මේකට අවශ්‍ය සංශෝධන යෝජනා ලබා දීලා තියෙනවා. ඒ නිසා දැන් මේ කටයුත්ත කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා.
කිරියල මැතිතුමා.
මම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන. මොකද මට මතකයි අවුරුදු දෙකම වරකට කලින් අපිට එන්නේ ගියා මම ඒකට ගියා පරිවෙන් දැස්වීමට. ඊට පස්සේ මම එදා නිල්ලාරින් එහෙම මොකද්ද කරන්න කියලා. ඉස්සරහට එයාට අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කිසිම පැහැදිලි කිරීමක් කෙරුවෙත් නැහැ මොකද්ද කරන්න කියලා. අපි බලාගෙන ඉන්නවා මේක මේ හරියට පැහැදිලි කිරීමක් ගන්න මේක හතරට කඩනවා කියනවා පහට කඩනවා කියනවා. මොකද මෙව්වා ආරක්ෂා කරනවා කියන්නේ මේක බලයට ආවේ. බලයට ආවේ විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරනවා සේවකව ආරක්ෂා කරනවා කියලා. දැන් ඇවිල්ලා හාත්පසින්ම ජනවරවට විරුද්ධව වැඩ කරන්නේ.
හරි ගරු
මම කියන්නේ මෙව්ව කරන්න ජනවරමක් නැහැ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විදුලි බල ඇමතිතුමා පවසන ආකාරයට එතුමා මේ පනත් කෙටුම්පත මීට කලින් මේ සභාවට ගේන්න සූදානමක් තිබ්බා. නමුත් ඒක විවිධ හේතු මත නැවත සංශෝධනය වුණා. සංශෝධනය වෙලා දැන් ඔබතුමා සෑහීමට පත්වෙන විදිහේ පනත් කෙටුම්පත තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි සඳහන් කරන්නේ කලින් තිබිච්ච කෙටුම්පත් පිළිබඳව වෙන වෙන අංශ සමග කෙරිච්ච සාකච්ඡා නෙවෙයි. දැන් ඔබතුමා ඇතුළු බලධාරීන් ආණ්ඩුව සෑහීමකට පත්වෙන පනත් කෙටුම්පත තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් අපේ ඉල්ලීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් අපි මේක කරන එක වෙන කතාවක්, උපදේශක කාරක සභාවේ මේ ගැන නැවත සාකච්ඡා කරන එකත් වෙන කතාවක්. නමුත් ඊට අතිරේකව ඔබතුමා ප්‍රමාණවත් කාලයක් දෙන්න මේ මේ යම් සැකසංකා තව මන්ත්‍රීවරුන්ට බතු වෙලා තියෙන නිසා විශේෂයෙන්ම සමනල වැව ජලාශයට මොකද්ද අත් වෙන ඉරණම පිළිබඳව යම් යම් මත තියෙනවා. මම දන්නේ නැහැ ඒකේ හරි වැරද්ද. ඒ වගේම තව තව විවිධ මත තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ මේක පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර. ඔබතුමා කිව්ව එක හරි. අධිකරණයට යන සති දෙකක් තියෙනවා. ඒ ඔක්කොම හරි. ඊට පෙර අපිට අවස්ථාව දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව මේ 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 නිශ්චිත පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් ඇති කිරීම සඳහා.
ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරි සති දෙක ඇතුළතම දෙන්න පුළුවන් වෙලාවක් කිසි ගැටලුවක් නැහැ. මේ පනතේ අඩංගු කාරණා පිළිබඳව දැනුවත් කරන්න සාකච්ඡා කරන්න. අපි ලිඛිතව සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙම ඉල්ලලා තියෙනවා සති 6ක් කල් දුන්නා දෙසැම්බර් මාසේ ගැසට් කරන ලද පනතට යම් සංශෝධන තියෙනවා නම් අදහස් තියෙනවා නම් යෝජනා ලබා දෙන්න කියලා. හැබැයි මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු 3 දෙනයි ඒකට අදහස් යෝජනා ලබා දුන්නේ. විමල් වීරවංශ මැතිතුමා ලබා දුන්නා, මෛත්‍රීපාල සිරිසෙන හිටපු ජනාධිපතිතුමා ලබා දුන්නා, චරිත හේරත් මන්ත්‍රීතුමා ලබා දුන්නා. නමුත් වෙන කිසිම පුද්ගලයෙක් ඒ සඳහා යෝජනා සංශෝධන ලබා දුන්නේ නැහැ. නමුත් බාහිර පාර්ශ්වවලින් සහ වෘත්තීය සමිති නිලධාරී පාර්ශ්වකරුවන් 800කට වැඩි පිරිසක්, සංවර්ධන නියෝජිත ආයතන, මහජන උපයෝගිතා කොමිසම, ඒ වගේම අපේ තියෙන විදුලි බල ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මේකට යෝජනා අදහස් ලබා දීලා තියෙනවා. ඒ සියලු දේ ගොනු කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි සති දෙක ඇතුළතම වෙලාවක් දෙන්නම්. ඊතර මේ නඩු විභාගයේ යන අතරතුරේම පැමිණිලි කරනවා නම් කඩරි ඒක පිළිබඳව කරන්න පුළුවන් අභියෝගයට අපි කඩිනමින් මේක ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක ප්‍රමාද කරන්න කටයුතු කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හොඳයි. ඔව්. ඔකිරියල මැතිතුමා.
මම අහන්නේ එකයි. මේ ආයතනයේ මෙහෙම කැඩිය වලට කඩන්න ඔබතුමාට ජනවරමක් තියෙනවද? ජනවරමක් තියෙනවද? මොකද ගෝඨාභය රාජවංශයේ ප්‍රතිවිරෝධ ප්‍රකාශයේ බැලුවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔය කතා කරන කිරියල් ඇමතුමාම 2002 මේ ආකාරයට මේක කරන්න සම්මත කරන්න අත ඉස්සුවා පාර්ලිමේන්තුවේ.
කිරියල් විමල් වීරවංශ මහත්මයා අවසන් කරන්න.
කතානායකතුමනි, ජනවරම
ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනවරම පිළිබඳ ප්‍රශ්නය මතු කරන්න ගියොත් මීට පෙර ආපු ගොඩාක් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනවරමේ විකෘති භාගයක් වෙලා තියෙනවා. ඒක හරි. මම මතු කරන්නේ දැන් උදාහරණයක් ඇටියට ගරු විදුලි බල ඇමතුමා, මා උස්සා කැලේ සමන් දේවාලෙත් සමාගමකට අයිති වෙනවද කියලා ප්‍රශ්න මතු වෙලා තියෙනවා. මේ වගේ කරුණු තියෙනවා නිරාකරණය කරගන්න. සහ මේ විදුලි බල මණ්ඩලය කොටස් ගණනාවකට බෙදලා ඒක කොහොමද පෞද්ගලිකංශයේ කලමනාකරණය කරන්න ගියාම ඇති වෙන ව්‍යාකූලතාවය. ඔබතුමා කිව්වා වගේ අපිට සාකච්ඡාවක් දෙනව නම් මේවා අපිට निराකරණය කරගන්න පුළුවන්.
හොඳයි. කිරියල් මහත්තයා අවසන් කරන්නේ තුමාගේ අවසන් ප්‍රශ්න නේද?
ඔව්. මම එතුමා පිළිගත්ත ජනවරම විකෘති වෙලා කියලා. එතුමා පිළිගත්ත ඒක කරන්න පුළුවන්ද?
හරි. ගරු මහත්තයා අවසන් කරා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දන්නේ එතුමාට විකෘති වෙච්ච දේවල් හුඟක් තියෙනවා. ඒ නිසා මම දන්නේ නැහැ එතුමා මොන විකෘතියක් ගැනද කතා කරන්න කියලා. අපි පහුගිය අවුරුදු එකහමාර තුල මේ රටට අවශ්‍ය අනපනත් මේ පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා. ඒ සම්මත කරන්න ක්‍රියාත්මක කරන්න කටයුතු කළා තියෙනවා. මේ පනතත් මේ රටට අවශ්‍ය එකක්. මේ විධිවිධාන අවශ්‍යයි. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලෙන් තමයි අපි විදුලි බල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්නත්, විනිවිදභාවය වැඩි කරන්නත්, ඒ තුළින් ගුණාත්මක විදුලියක් ලබා දෙන්නත්, ඒ වගේම ඒ තුළින් ජනතාවට අවශ්‍ය සේවාව උපරිම වශයෙන් ලබා දෙන්නත් කටයුතු කරන්න වෙන්නේ. විමල් විරුවන්සමතුමා කියපු විදිහට අපි සූදානම් මේ විදුලි බල පනත පිළිබඳව ඔබතුමා ඔය මතු කරන ගැටලු තව මතු කරන ගැටලු තියෙනවා නම් එළඹෙන සතියේම අවස්ථාවක් දෙන්න සූදානම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වෙන්න පුළුවන් ආකාරයට.
බොහොම ස්තුතියි. දෙවෙනි වර කියවීම කවදාද?
හෙට දින.
අංක 2 ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අංක 2 යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිදාන කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1:00 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ප්‍රශ්න නොවීමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
අංක 3.
ඔව් ඉල්ලීමක් කරනවා දිවා ආහාර වේලාවත් විවාදයට ගන්නයි
කියලා. හොඳයි.
ආ එකඟයි.
එකඟයි.
3. පාර්ලිමේන්තු වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 6 ධර්ම විශේෂ විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විධානවලින් නිදහස් විය යුතුය.
සභාව එකඟද?
ආයි.
ගරු එච්.එම්. පෞසිමැතිතුමා.
Honorable Deputy Speaker, I present the Al-Fatha Foundation Incorporation Bill.
යෝජනා විස්තර කරන්න. ඔව්. පහරිස් මන්ත්‍රීතුමා. හොඳයි. අංක 5 ගරු ආචාර්ය නාල ගොඩහිවමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා දීව රහ ජලජ සම්පත් සංගමය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කිරීමි.
යෝජනා විස්තර කරන්න.
ස්ථිර කරමි.
හොඳයි. ප්‍රධාන වැඩගත දින න්‍යායපත්‍රයේ විෂය අංක 1-5 දක්වා සභානායකතුමා
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1-2-3-4 ඉදිරිපත් කරනවා. 5 ගරු ගිරියල මැතිතුමනි 5 අනුමැතිය සඳහා අද දින ඉදිරිපත් කිරීම න්‍යායපත්‍රයේ අංක 5 යටතේ දක්වා ඇති ආගමික හා විගාමික පනති යටතේ නියෝග අද දින සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකරන අතර මහජන ආරක්ෂක මන්ත්‍රීමාගේ ඉල්ලීම පරිදිම නියෝග හෙට දින එනම් 24/4/26 වෙනි සිකුරාදා පෙරවරු 9:30 සිට 10:04 කාලය තුලදී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අනුමැතිය අපේක්ෂා කරයි.
සභාව එකඟද?
ආයි.
විවාදය ආරම්භ කිරීම ගරු බන්දුල ගුණවර්ධන ගරු එමෙත්තම මිනිත්තු 18 කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි හරි
හරි හරි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෝටර් රථ ආඥා පනතට අනුව මෝටර් වාහන තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලයේ දීර්ඝ කිරීමේ නියෝග ප්‍රකාශයට පත් කරන ලද අංක 23-38 ඇලිරක් 39 හා 2023-06-28 වෙනි දින ගැසට් පත්‍රයේ සඳහන් නිවේදනය සහ මෝටර් වාහන සඳහා අංකතාඩු නිකුත් කිරීම හා ආනුෂාංගික කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසීම මෝටර් වාහන විවිධ නියෝග සංශෝධනය කරමින් අංක 23-52 ඇලිරක් 29 හා 2023-10/5 වෙනි දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් ප්‍රකාශයට පත් කරන ලද නියෝග පිළිබඳ ගැසට් නිවේදන 2 මෙම උත්තරීතර සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නට අවසර ඉල්ලා සිටිනෝ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අපේ රටේ රාජ්‍ය ආදායමට විශාල එකතුවක් කරන දෙපාර්තමේන්තු කීපය අතරින් එකක්. ලංකා ආණ්ඩුවට ආදායම් රැස් කරදීම සඳහා රේගු දෙපාර්තමේන්තුවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත්, සුරාබදු දෙපාර්තමේන්තුවත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවත් දීර්ඝ කාලයක පටන් විශාල දායකත්වයක් ලබා දෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මෙරටට ආනයනය කරන හෝ මෙරට නිෂ්පාදනය කරනු ලබන සියලුම මෝටර් රථ ලියාපදිංචි කිරීම තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. ඊට පසුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, මෝටර් වාහන සඳහා අවශ්‍ය නීති රීති රෙගුලාසි සම්මතයන් පිළිබඳ සම්පූර්ණ බලධාරී ආයතනය වන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව. අපේ රටට රාජ්‍ය ආදායම පිළිබඳ දැවැන්ත අර්බුදයක් තිබෙනවා. කවුරු රටේ ජනාධිපති වුණත්, කවුරු රට ආණ්ඩු කළත්, ආණ්ඩු එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් අපිට එකතු කරගන්න බැරි වෙලා තියෙනවා නිදහසින් පස්සේ. මේක පරම සත්‍යයක්. මක්නිසාද යත්, අපි කවුරු හරි කෙනෙක් ආණ්ඩුවක් ගත්තොත් ඒ ආණ්ඩු අරන් මාසේ අන්තිමට මාසය තුළ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න ඕන. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන. සමෘද්ධි අස්වැසුම හෝ වෙනත් කුටුම්බ සහනාධාර ඇතුළු සහනාධාර ගෙවන්න ඕන. ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා ගත්ත ණයවලට පොලිය ගෙවන්න ඕන. මේ වියදම් හතර පියෝගන්න ආදායමක් නැහැ. මම සංඛ්‍යා දත්ත සහිතව කිව්වොත් බතකේ තියෙන ආකාරයට 2022 වර්ෂයේදී සියලුම ජනයා මත අසාමාන්‍ය ලෙස බදු පනෝලා, බදු පිළිබඳ විවිධ උද්ඝෝෂණ වලට මුණ දීලා ලබාගෙන තියෙන මුළු බදු ආදායම රුපියල් බිලියන 1751යි. 1751 රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටු 1265යි. 72% බදු වලින් ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටු ගෙවන්න 2022. ඊළඟට 506ක් ගෙවලා තියෙනවා සමෘද්ධි ඇතුළු සහනාධාරවලට. එතකොට 1751 ඉවරයි. එතකොට 2022 අවුරුද්දේදී ඉතිරි කටයුතු කළා තියෙන්නේ ණය ආපසු ගෙවීම් ඇතුළු පොලී ගෙවීම් 1565, ප්‍රාග්ධන වියදම් 705 සියල්ල ණයට අරන්. 2023 වුණත් එහෙමයි. 2023 මේ ගරු සභාවට මම මතක් කරන්න කැමති සියලුම මාර්ගවලින් බදු වලින් ලාභ ලාභාංශ පොඩි කුලී වැනි බදු නොවන ආදායම් වලින් සියලුම මාර්ගවලින් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන්නේ බිලියන 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000, තියෙනවා වැටුප් ගෙවන්න විශ්‍රාම වැටුප් ගෙවන්න රාජ්‍ය ණය සඳහා පොලී ගෙවන්න සමෘද්ධි ඇතුළු සානාධාර ගෙවන්න ප්‍රාග්ධන වියදම් දරන්න සමහර ණය ගෙවමින් තියෙන ණය ගෙවන්න කොටසක් ගෙවන්නේ නැහැ අපි මේ ටිකට එළියට ගිහිල්ලා තියෙනවා භාණ්ඩාගාරයෙන් ට්‍රිලියන 13ක් දැන් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ ට්‍රිලියන 3යි එළියට ගිහිල්ලා තියෙනවා ට්‍රිලියන 13ක් ට්‍රිලියන 10ක් ණය අරන් සමහර අය කියනවා මේ ආණ්ඩුව කරන්නේ කොහොමද හැම ආණ්ඩුවක්ම කරන්නේ බදු ගන්න එකයි ණය ගන්න එකයි දේපොළ විකුණන එකයි මේක තමයි ආණ්ඩුව කරන්නේ එමෙ නැත්තම් ඉතින් ආණ්ඩුව කරන්න බෑනේ දැන් මේ හැම අවස්ථාවකදීම අපි විවිධ දේට අද උදේත් විපක්ෂ නායකතුමා කියනවා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් පොලිස් සානාධාරයේ දෙන එක හොඳයි ඇත්ත ඒ දේශ පුරවැසියන්ට අමාරුයි. බෙහෙත් ගන්න තියෙනවා. පොලිය ලැබෙන පොලිය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ රටක ආර්ථිකය නැගිටින්න නම්. එහෙම තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙච්චාම 15%ක් දෙන්න නම් භාණ්ඩාගාරයෙන් අතිරේක මුදලක් බැංකුවලට දෙන්න ඕනේ. කලින් දීපු ඒවා ගෙවලත් නැහැ. මේක දෙන්න නම් ආණ්ඩුව ඕනෙම වියදමක් වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කරන්න පුළුවන්. ඒ වැඩි වෙන හැම වියදමක්ම ජනතාවගේ ගන්න ඕනේ. එහෙම නැත්තම් ඒ වියදම දරන්න බෑ. මේක තමයි ඇත්ත. මේක මීට ඉස්සෙල්ලා ආණ්ඩුව වලට කරන්න පුළුවන්කම් තිබුණා. ණය ආරම්භ මදි වෙනකොට දේශීය විදේශීය වශයෙන් ණය ගත්තා. ණය ආරම්භ වෙලා පියෝ ගන්න බැරි වෙනකොට නොපියෝ අයවැය හිගියක් තියෙනකොට සල්ලි අච්චු ගැහුවා. මීට පස්සේ ලංකාවේ ආණ්ඩුව වලට සල්ලි අච්චු ගන්න බෑ. සල්ලි අච්චු ගැහිම තහනම් කරලා තහනම් නියෝගයක් තියෙනවා අලුත් මහ බැංකු පනතෙන්. මොනම හේතුවක් නිසාවත් රජයේ ඉල්ලා සිටියට මේ පාර්ලිමේන්තුව බල කර ගියා සිටියත් සතයක්වත් අච්චු ගන්න බෑ. ඒක නිසා සල්ලි අච්චු ගන්න බෑ. ගත්ත ණය ගෙවනකන් සතයක්වත් ණය දෙන්නේ නැහැ. ඒ නිසා තාමත් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් වෙලා නැහැ. මේ පිළිබඳ තියෙන ඇත්ත තත්ත්වය ගැන විශේෂ පනතක් ගෙනහල්ලා අපි කවුරුන් මේ රටේ ජනාධිපති ධූරයට පත් වුණත් කවුරුන් මේ රටේ ආණ්ඩු කළත් මේ ඉදිරි කාල පරිච්ඡේදයේ තුල විදේශ ණය ගෙවාගෙන යාම සහ මේ මූල්‍ය අර්බුදයේ පිළිබඳ දීර්ඝ කාලීන විසඳුම නීතියක් බවට මේ පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු වෙනවා. එසේ එවැනි නීතියක් අපි 2003 සම්මත කළා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඒ වගකීම් පනතේ ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරලා තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි. 1. 2006 වන විට රජයේ අයවැය පරතරයේ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 5%ක් විය යුතු අතර ඊට පසුව කවුරු ආණ්ඩු කළත් 5%ට අඩු මට්ටමින් පවත්වාගෙන යා යුතු බව. 2. 2013 වන විට මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා 11කට ඉස්සෙල්ලා 2013 වන විට නොපිය වූ මුළු රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 65%ට අඩු විය යුතු බව. 3. ආණ්ඩුවට ණය සඳහා අපවෙන්න පුළුවන් දළදේශීය නිෂ්පාදනයේ 4.5% කියලා. මේ නීතිය මේ ගරු සභාව එලෙසින්ම ක්‍රියාත්මක කළා නම් මේ ලංකාව කවදාක්වත් බංකොලොත් වෙන්නේ නැහැ. ඒ නිසා නීතිය පනවගෙන ඒ නීතියට කවුරු කුමන දේශපාලන පක්ෂ කුමන දේවල් එළිය කීවත් කරන්න පුළුවන් දේ පිළිබඳ අපි ඇති වෙලා තියෙන ගිවිසුම් එකගතාවේ අනුව මේ මහා ණයකන්දරාව ගෙවන්න පුළුවන් වීම සඳහා සාකච්ඡා කරගෙන යන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ වෙන්නේ ණය ගෙවීම ආරම්භ කළ දිනේ සිට ඉදිරි අවුරුදු 5 තුලදී ගෙවෙන්නේ ඒක ණයවලින් 37%ක් පමණයි. ගෙවන්න තියෙන විදේශ ණයවලින් 51%ක් ගෙවන්න වෙන්නේ අවුරුදු 6-20 අතර. එයින් 12%ක් ගෙවන්න කතා කරන්නේ අවුරුදු 20කටත් පස්සේ. අපි ඉන්නේ 2024. 34, 44, 48 වෙනකම් ආණ්ඩු වෙනස් අපි නැති වෙන්න පුළුවන්. අපි කවුරු ඒ කියපු ආකාරයට ගෙවාගෙන ගියේ නැත්නම් ඒ රට සුමාන දෙකක්වත් කාටවත් ආණ්ඩුකරණය කරන්න බෑ. ඇයි? දැනට තියෙන ක්‍රමයට මේ ණය ගෙවනවා නම් වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් විතර එළියට යන්න ඕන. දැන් මේ සාකච්ඡා කරගෙන යන්නේ දරණීය විදියට ගෙවන්න නම් මේ කාලය දික් කරගත්තාම වර්ෂයකට ණය තිරසරභාවය ඇති වෙන්න වර්ෂයකට එළියට යන්න පුළුවන් වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 3 විතර ගෙවුවොත් අපිට මේ කාලය තුලදී මේ ණය ගෙවාගෙන රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා ඒ ඇත්ත නැතුව අපි කිව්වොත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් දෙනවා, පාසල් සිසුන්ට දිවා ආහාරයයි රාත්‍රී ආහාරයයි ඔක්කොම දෙනවා, සපත්තු ඕනනම් සපත්තු අරන් දෙනවා, මෙහෙම කියන්න පුළුවන්. කොහෙන්ද දෙන්නේ? එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? බොරු කියලා රටක් ගිනි තියන්න නැතුව අපි මේ තියෙන ප්‍රශ්නේ ගැඹුරේ මක්‍රිසාදයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බරය මේ ගරු සභාවට පැවරෙන නිසා මේ මූල්‍ය කළමනාකරණයේ ක්‍රමවේදේ අපි ලෝකෙට එකඟ වෙලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරුණු තුනක්. එක 2032 වන විට නොපියූ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ 95% දක්වා අඩු කිරීම. දෙක කිසිම ආණ්ඩුවක් යටතේ ණය සේවාකරණයේ විදේශ ණය සේවාකරණයේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 4.5% වඩා වැඩි වෙන්න බෑ. තුන ආණ්ඩුවේ මූල්‍ය අවශ්‍යතා ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ 13% ඉක්මවන්නට බෑ. මේ කුළුණු තුන ඇතුලේ තමයි ජාත්‍යන්තරයත් එක්ක ගණදෙනු කරන්න පුළුවන් වෙන්නේ. මේ කුළුණු තුන කඩලා දවසක්වත් අපිට ණයවර ලිපියක් නිකුත් කළා තෙල් ගේන්න බෑ, ගෑස් ගේන්න බෑ, බෙහෙත් ගේන්න බෑ, කනබොන දේවල් ගේන්න බෑ, රට පවතින්නේ. ඉතින් මේ තත්ත්වය තුළ අපිට රජයේ ආදායම් උපදවන සියලු ආයතන වඩා ඵලදායක කාර්යක්ෂමව කරලා ආදායම් උපදවන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. මම සතුටු වෙන්නේ නැහැ මේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුව ගැන විශාල විවේචන තියෙනවා. වංචා දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක්. ඒක නිසා සමහර ප්‍රතිකර්ම කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම බාර දුන්නා යුද හමුදාවට. යුද හමුදාව යටතට කළාම ඒක අඩු වියදමින් කෙරේ කියලා. නමුත් අවාසනාවකට 2022 දී ආර්ථික අර්බුදය ආවා. කඩදාසි ගේන්න බැරි වුණා. ඊට පස්සේ විදේශ විනිමය හිඟේ ආවා. රියදුරු බලපත්‍ර නිකුත් කරගන්න බැරි වුණා. ඒ අවස්ථාවේදී තාවකාලික රියදුරු බලපත්‍රයක් කොළයක ගහලා දුන්නා. එක වෙලාවක් මම විශේෂ භාර ඇමතිවරයා වශයෙන් මේ තාවකාලික බලපත්‍රය මාස 6කට දික් කළා. තව වෙලාවක් අවුරුද්දක් දික් කළා. දැන් අවුරුදු 2කට දික් කළා තියෙනවා. ඊට පසුව කැබිනට් පත්‍රිකාවක් දාලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ බලපත්‍රය නිකුත් කිරීම, රියදුරු බලපත්‍රය නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මම ලබා ගත්තා. ලබාගෙන වඩා පිරිවැසුම්දායක ක්‍රමවේදයක් යටතේ 109ක් හිර වෙලා තිබුණා රියදුරු බලපත්‍ර. ඒ 105ට අඩු කළා. තව 105කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න තියෙනවා. මම මේ ගරු සභාවට පොරොන්දු වෙනවා අගෝස්තු මාසයට පෙර තව මාස 3-4ක් ඇතුළත සියලුම රියදුරු බලපත්‍ර තාවකාලිකව නෙමෙයි ස්ථිර බලපත්‍ර බවට පත්කර දීම සඳහා අවශ්‍ය වැඩසටහන සකස් කළා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු ඒ කඩිනම් කිරීම සඳහා දායක වෙච්ච නිලධාරීන්ට මම ස්තුතිවන්ත වෙනවා. දෙවනුව මේ මෝටර් රථ වල තියෙන අංක තාඩුව පළාත් වලට වෙනම පළාත් හඳුනගන්න බස්නාහිර පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත කියලා අංක තාඩුවේ තිබුණා මේ මෝටර් රථේ. එතකොට වෙන්නේ එක එක පළාත මාරු වෙනවා. බස්නාහිර පළාතේ මෝටර් රථයක් උතුරු මැද පළාතට ගියාම වෙන අංකයක් ඒකට අලුත් නම්බර් ප්ලේට් එකක් ගන්න ඕනේ. එතකොට මිනිස්සු ගන්නෑ. ගන්න නැති වෙච්ච පළාත් කාර්යාලවල
විශාල මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මේ අංක තාඩු ගොඩ ගැහෙනවා. ගොඩ ගැහෙන එක නතර කරන්න අපි වෙනම කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා. පළාත් අංකේ නෑ. අලුතෙන් ඩිජිටල් කරන්නේ යටතේ එහෙම අංක තාඩු මාරු කරන්න වියදමක් දරන්න ඕනේ නෑ. පරිසරයට තාඩු එකතු වෙන්නේ නෑ. එක තාඩුවක් තියෙනවා. එක අංක තාඩුවක් ලබා ගත්තාම ඒක පළාත කුමක් වුණත් ඒකෙන් ධාවනය කරන්න පුළුවන්. අංකයේ තියෙන සංශෝධන, ඒ සංශෝධන දෙක තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පසුගිය කාලවල 2018 මෝටර් රථ ලියාපදිංචි කරනකොටත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුවේ ආදායම තිබුණේ බිලියන 6-7ක් විතර. අලුත් ක්‍රමවේද පාවිච්චි කළා. ඒ ප්‍රමාණය 12.5% 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් ආදායම උත්පාදනය වැඩි කරලා තියෙනවා. නමුත් ඒ නෙමේ කළ යුත්තේ. මේ මෝටර් රථ කොමසාරි දෙපාර්තමේන්තුවේ ආදායම දෙගුණයක් කරන්න පුළුවන්, සියලු වංචා වළක්වන්න පුළුවන් ඊ මෝටරින් කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න තියෙනවා. මම ඇමතිවරයා වෙන්න කලින් තමයි එහි සියලු ටෙන්ඩර් කැඳවීම ඉවත් කරලා තියෙන්නේ. නමුත් ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා දැන් අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. නීතිපතිතුමාගේ උපදෙස් වලට යවලා තියෙනවා. නීතිපතිතුමාගේ උපදෙස් ලැබීමෙන් පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණය කළොත් ඒ තුලින් මේ ආදායම වැඩි කරගන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු
දැන්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන ලොකුම වංචාවක් ඒක තමයි වාහන පිටරටින් දැන් මේ දවස්වල කතාවක් නෙවෙයි මං කියන්නේ සාමාන්‍ය සිද්ධ වෙන දේ පිටරටින් ගේන වාහනේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙනකොට වෙනස් වෙනවා දැන් විශේෂයෙන්ම ඒක ඩේටා පද්ධතියක් කරහා රේගු දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව එකට එක් කරන්න කියලා යෝජනාව අවුරුදු ගානක් තිස්සේ සාකච්ඡා කරනවා නමුත් අපි හිතමු ඇම්බියුලන්ස් නමින් ගේන වාහනේ රේගුවෙන් අඩු බද්දෙන් නිදහස් වෙනවා හැබැයි මේක ලියාපදිංචි කරනකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේක ලොරියක් හරි වෙන මොකක් හරි එකක් වෙනවා බස් එකක් හරි මොකක් හරි වෙනවා ඉතින් මෙන්න මේ වංචාව දිගටම කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙනවා මේ ගැන මේ ඩේටා පද්ධතියක් කරා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ කරන්න කියලා යෝජනාව තාමත් ක්‍රියාත්මක වෙනවද කියලා මම දන්නේ නැහැ මෙන්න මේක ගැන බලන්න මේකෙන් ලොකු වංචාවක් වෙනවා
කරවෙන්තුම
ඔබතුමා කියන දේ 100%ක් සත්‍යයි මේ සිද්ධ වෙන හොරකම් වංචා දූෂණ අක්‍රමිකතා නැති කරන්න මේ සියලුම ආයතන ඩිජිටල්කරණය කරන්න ඕනේ. හැබැයි ඒව කරන්න මේ නිලධාරී පන්ති හා වෙනත් ඒ හා සම්බන්ධ ජාවාරම්කරුවෝ ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැතුව පමණක් නොවේ ඒ සඳහා අධිකරණයට යනවා. මේ ඩිජිටල්කරණය සියල්ල අවසන් වෙලා තියෙනකොට පුරවැසියෙක් කියලා ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා මහජනයාට මේක බරක් වෙනවා කියලා නඩුවක් දැම්මා. ඒ නඩුව අධිකරණය විසින් විසිකලා. හොඳ වෙලාවට. මේ විවරණකම් ඉන්න ඕනේ. ඊට පස්සේ දැන් නීතිපතිතුමා ළඟට යනවා. මේ ටෙන්ඩර් ගන්න මිනිස්සු එක කට්ටිය ඩිජිටල් කරණය කරන්න යනකොට ඒක නොලැබුණ අනිත් කට්ටිය උසාවියට යනවා. මේක අවුල් ජාලාවක් කරලා මේ ජාවාරම්කරුවෝ සියලු දෙනා ආණ්ඩුව කාගේ තිබුණත් ඒක කරන්න දෙන්නේ නැති කම තමයි තියෙන ප්‍රශ්නේ. කවදාරි දවසක මේවා හරියන්න නම් දේශපාලන පක්ෂ පාට ભેදේ තොරව මේ සියලු ආයතන ඩිජිටල් කරණය කරන්න ඕනේ මම 100%ක් ඔබතුමා සමග එකයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඊටම කෙටි කාලයක් තුලදී මේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ඩිජිටලයිස් කරන්න නවීන තාක්ෂණය යොදලා ඒ වංචා දූෂණ පිටු දකින්න
බොහොම ස්තුතියි විපක්ෂයේ කවුරුරි ගරු මන්ත්‍රීතුමෙකුට අවස්ථාවක් තියෙන අදහස් දක්වන්න තියෙනවා
මං ගරු උදල් රාජ්‍ය මන්ත්‍රීවගේ ප්‍රශ්නයක් අහන්න කැමති මේ විෂය ගැන නෙවෙයි දැන් ලාභ ලබන ආයතන දැන් විකුණ කර යනවා දැන් හොඳම උදාහරණය තමයි ලංකා හොස්පිටල්ස් ගිය අවුරුද්දේ ගරු නියෝජ්‍ය කතානායකතුමේ සුද්ධ ලාභේ මිලියන 18 වැඩි ඕව 1000 මිලියන් ඉතින් මේකත් විකුණන දාලා දැන් ආයෝජකයෝ ඇවිල්ලා ලංග හොස්පිටල්ස් වටේ ඇවිදිනවා ලාභ ලබන ආයතන අනිත් එක ආයතනයේ රේට්ස් හරි සාධාරණයි රජයේ සේවකට උඩත් යන්න පුළුවන් රේට්ස් තියෙනවා ඉතින් ගිය අවුරුද්දේ සුද්ධ ලාභේ මිලියන 1000කට වැඩි ඇයි මේ වගේ ආයතන පෞද්ගලීකරණය කරන්න කියලා මම කරුවරත් වගේ සාඩ කරගන්න
ගරු රංජිත් සිඹලා පිටිමෙත්ත ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා
අද විශේෂ ගැන කතා කරලා එතුමා කිව්ව කාරණාවට පොඩි පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි
හොඳයි
2064 ඇලිරත් 36 අතිවිශේෂ ගැසට් නිවේදනය මේකෙන් අපි බලාපොරොත්තුනේ අපි පසුගිය අවුරුද්දේ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදාන් පසුව අපි නිෂ්පාදන බද්ද 114කින් වැඩි කරා ඒ වැඩි කලේ උද්දමනයට ගැලපෙන ලෙස විශේෂයෙන්ම නිෂ්පාදන බද්ද අය වෙන්නේ මෝටර් වාහන පෙට්‍රල් ඩීසල් සිගරට් ශීතකරණ රෙදිශෝධන යන්ත්‍ර පාන වර්ග දුම්කල මේද අම්ල මේ වගේ දේවල් වලට මේවා බොහෝ විට මේ අපි මේ වැඩි කිරීම කරපු භාණ්ඩ බොහෝ විට ගණනය වෙන්නේ ප්‍රමාණාත්මක ලීටර් හෝ කිලෝග්‍රෑම්ස් වලින් ඒ නිසා උද්දමනය අනුව බද්ද ගැලපීමක් ඒවා සිද්ධ වෙන්නේ නැහැ යනු උද්දමනය අනුව බද්ද ගැලපීමක් තමයි පසුගිය අවුරුද්දේ මේ ගැසට් එකකින් කරේ ඉතින් මේක දැනට වැඩි වෙලා තියෙනවා මේකේ අලුත් බදු පැනවීමක් නැහැ කියලා පැහැදිලිව කියන්න අවශ්‍යයි ඒ ගැසට් එකෙන් වෙනස් කරපු එක නීත්‍යානුකූලව මාස 4කට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි ඒ ඉදිරිපත් කිරීම තමයි අද කරන්නේ 2064 ඇලයිරක් 36 මේකෙන් IMF විස්තීර අරමුදල් පහසුම ඔවුන්ගේ අපි ඇතිකරත් එකඟතාවය ලෙස බලපැවත්වන පරි සියලුම විශේෂ නිෂ්පාදන සඳහා උද්දමන ගැළපීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුදල් ආර්ථික ස්ථායීකරණ අමාත්‍යවරයා මේ December 18 වෙනි මේක ඉදිරිපත් කළේ. ඒ අනුව තමයි මේක අද පාර්ලිමේන්තුවට අපි මාස 4කට පෙර ඉදිරිපත් කරන්නේ. මේකෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ උද්දමනය අනුව බද්ධ වැඩිවීම අඩුවීම යම්කිසි නිශ්චිත ගැළපීමක් කිරීම, විශේෂයෙන්ම ඒකක අනුව බදු අය කරන ලීටර් හෝ කිලෝග්‍රෑම්ස් වලින් අය වෙන භාණ්ඩවලට උද්දමනය අඩුවීම වැඩිවීම ගැළපීම සිද්ධ වෙන්නේ නැහැ බදුවලදී. අන්නේ ගැළපීම කිරීමට තමයි නිශ්චිත සූත්‍රයක් අනුව මේ අඩු වැඩි වීමේ වාර්ෂිකව ක්‍රමවේදයක් මත තමයි මේ බද්ධ අපි හඳුන්වා දුන්නේ. මේ තුලින් වෙන්නේ නිශ්චිතවම උද්දමනයට අනුව ගැළපෙන බද්ධක් වාර්ෂිකව මේවට පැනවීම. මේක තමයි නිෂ්පාදන මේ බදු වෙනස් කිරීම තුලින් වෙන්නේ. මේක දැන් පනවල මේවා ක්‍රියාත්මකයි. ඒක නැවතත් කියන්න අවශ්‍යයි, නැත්නම් අපි කලබල වෙවි. නැවත අපි බදු පනවනවා කියලා මේ නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවේ මේ ගැන කියන එක තමයි වෙන්නේ. මාස 4කට මාස 4යි නිකුත් වීමට පෙර ගැසට් එක නිකුත් කරලා අපි පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කළ යුතුයි. දෙවැනි එක 2064 ඇලෙයිඩක් 35 ගැසට් නිවේදනයෙන් අපි විශේෂයෙන්ම නිෂ්පාදන බද්ධ වැඩි කර අවස්ථාවෙම සුරා බද්ධ 14%කින් පසුගිය අවුරුද්දේ වැඩි කරා. අන්නේ වැඩි කරපු ගැසට් එක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම. මේකෙන් අලුතෙන් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. පසුගිය වර්ෂයේ වැඩි කරපු දේ අපි නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට ගෙන එනවා. ඒ අනුව රුපියල් 6000ක් ටිවිච්ච අතිවිශේෂ ආරක්කු ලීටරයක් මිලි ලීටර 750 රුපියල් 6000 තිබුණා 6840 වුණා 114ක් වැඩි වෙලා මේ පසුගිය අවුරුද්දේ වැඩි වෙච්ච වැඩිවීම. අනිකුත් ඒවටත් ඒ අනුපාතයට අනුව වැඩිවීමක් සිද්ධ වුණා. ඉතින් ඒක අපි අද නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට ගෙන එනවා. අර ඒ වගේම අපි මේවා අවශ්‍ය විදිහට ගලපා ගැනීමකුත් කරනවා. දැන් නිෂ්පාදන බද්ධ 114කින් වැඩි වුණත් අපි පසුගිය අවස්ථාවේ පෙට්‍රල් සහ ඩීසල් වලට වැට් එක ඇතුළත් වීම නිසා මේක ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට ඒ 114 වැඩිවීම 105 දක්වා අඩු කරලා ගැළපීමක් කරා. ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ 118කින් පෙට්‍රල් සහ ඩීසල් වලට නැත්නම් ඉන්ධන වලට වැට් බද්ධ එකතු වෙද්දී ඒ ප්‍රමාණයට වැඩි නොවී ජනතාවට අඩු බරකින් මේක නිකුත් කරන්න අපිට හැකියාව ලැබුණේ මේ බද්ධ අපි අවශ්‍ය පරිදි ගල්පා ගත්ත නිසා. ඒකෙන් මම පෙන්නලා දෙන්න උත්සාහ කරන්නේ හැම විටකම රජයේ රාජ්‍ය ආදායම උපයන අතරේ මේ බදු අවශ්‍ය විදිහට ගල්පාගෙන ජනතාවට උපරිම ලබා දිය හැකි සහනය ලබා දෙන්න හැම විටකම කටයුතු කරන්න සූදානම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ බොහෝ අය කියනවා මේ සුරා බදු තවදුරටත් අඩු කරන්න කියලා. හැබැයි රටකට අපි බැඳීමක් තියෙනවා. යම්කිසි බදු ප්‍රතිපත්තියක් තියෙනකොට සුරාව ඒ වගේම දුම් කළ බද්ද මේවා අපිට අනිත් බදු වලට වඩා අඩු කරන්න බෑ. ලෝකෙ කියන්නේ ඊට වඩා වැඩි වේගයකින් මේවා වැඩි කරන්න කියලා. ඒ නිසා තමයි අපිට ඒක සිද්ධ වෙලා තියෙන්නේ. නැත්නම් ඒක දැන් සමහර තැන්වල මම දැකලා තියෙනවා සටන් පාටයක් වෙලා තියෙනවා. හැබැයි හැම විටකම අපි බැඳිලා ඉන්නවා සාමාන්‍ය බදු ප්‍රතිපත්තියට වඩා ඉහළින් සුරාව දුම් කළ වගේ දේවල් වල බදු මේ ප්‍රතිශතය තබා ගන්න. ඒක තමයි ලෝකේ මේ තියෙන මේ සදාචාරාත්මක බදු ක්‍රමවේදය. ඒක වෙනස් කරන්න අපිට බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ඒක අපි පැහැදිලි කරන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේම මට කුඩා වෙලාවක් තියෙන නිසා මම කියන්න අවශ්‍යයි මේ අද මම දැක්ක පත්‍රයක මුල් පිටුවේ තියෙනවා රේගුවේ ටයිල් ටෙන්ඩරයට පාතාලේ අත දාලා කියලා. රේගුවේ ටයිල් වෙන්දේසියක් තියෙනවා. ඒකට පාතාලේ අත දාලා අනිත් පැයට යන්න නොදී මේක අපි දකිනවා මේ කාලාන්තරයත් විශේෂ විවිධ විදිහට තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට වහාම නියෝගයක් කරා මේකට මැදිහත් වෙන්න, අනිකුත් තරංකරුවන්ට මේකට එන්න අවස්ථාව ලබා දෙන්න, අවශ්‍ය නම් විශේෂකාර බලකාය හෝ මේ ආරක්ෂාව ලබා දෙන්න, අවශ්‍ය නම් මේ දින වෙනස් කරන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට උපරිම මේ තරඟකාරීත්වය හැම කෙනෙක්ටම ඉදිරිපත් වෙන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් හදන්න මේ කියන අද දවසේ පත්‍රයේ තිබිච්ච මේ ටයිල් වෙන්දේසිය ඊට අමතරව මේකට ස්ථිරතාවල විසඳුමක් විදිහට අපි වැඩපිළිවෙලක් හදාගෙන යනවා. රේගුවේ සියලුම වෙන්දේසි මේ මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට කරන්න හැම කෙනාටම ගෙදර ඉඳලා මේකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේකට අපි දින දීලා තිබුණ රේගුවට පසුගිය දෙසැම්බර් 31 වෙනිදා මේක කළා නිම කරන්න කියලා. මේක විවිධ ප්‍රායෝගික ප්‍රශ්න නිසා උන්ට ඒක කරන්න බැරි වුණා. හැබැයි අද දවසේ මම විශේෂයෙන්ම රේගුව අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිව්වා තව උපරිම මාස 3යි මේකට මම කල් දෙන්නේ. ඒ කියන්නේ අද සියලු ජූලි මාසේ 25 වෙනකොට රේගුවේ සියලුම වෙන්දේසි මාර්ගගත ක්‍රමයට කිරීමේ වගකීම ඔවුන් බාර ගන්න කියලා. ඒ නිසා මම මේ රටේ ජනතාවට කියන්න කැමති අපි මොන අභියෝගෙ තිබුණත් රේගුව ඒ අභියෝගෙ බාරගත්තා. අදින් මාස 3ක් ඉක්ුත් වෙන්න පෙර රේගුවේ සියලුම වෙන්දේසි මාර්ගගත ක්‍රමයට කිරීමට ඔවුන් කටයුතු කරන බව. මේ වගේ ප්‍රවෘත්ති අපිට ඒ වෙනකොට දකින්න නොලැබේවි. රජයට නිසි ආදායමක් රටේ ඕනෑම පුරවැසියෙකුට නිසි මිලකට තරංකාරී මිලකට රේගුවෙන් වෙන්දේසි කරන දේ ලබා ගන්න රත්රන් වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, වෙනත් දේ වෙන්න පුළුවන් ගැනීමේ මේ අයිතියකුත් ලබා දෙන්න අපි සූදානම්. මම ඒක ඉතාමත් දැඩි මේ විදිහට දෙපාර්තමේන්තුවට වකිමක් හැටියට බාර දුන්නා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ පෞද්ගලිකකරණය කියන එක මේකේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිහුගත කිරීම. මේකදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ප්‍රධාන ප්‍රතිපත්තිය තමයි රජය ව්‍යවසායකත්වයෙන් ඉවත් වීම. මේ ව්‍යවසායකත්වය කියන එක පෞද්ගලිකංශයට දීලා රජ නැත්නම් පෞද්ගලිකංශය හෝ වෙනත් මේ ප්‍රතිහුගතකරණය කිරීමක් තුළ විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. රජයේ බර අඩු කරගෙන රජයේ නිශ්චිත නියාමනයක් කිරීම, ජනතාවට අලාභයක් නොවන ආකාරයේ නියාමනය කිරීම සහ රජයේ නිශ්චිත බදු මුදලක් අය කර ගැනීම තමයි මේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිහුගතකරණයේ අරමුණ. ඒ නිසා එතනදී අපිට මේ අහවල් ව්‍යාපාරය, හපල් ව්‍යාපාරය කියන කාරණාවට වඩා පළල්ලු ප්‍රතිපත්තියක් ඇතුළු තමයි ලෝකේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිහුගතකරණය කරන්නේ. ඉතින් ඒ නිසා මේ ව්‍යාපාරයේ මේ ගැන විස්තර විමසනවා නම් අපිට පුළුවන් ඒ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ වෙනම ඇයි මේක කරන්න කියන එක පැහැදිලි කරන්න. නමුත් මේකේ ප්‍රධාන ප්‍රස්තුත කාරණාව, පළල් කාරණාව තමයි රජයේ වගකීම. මොකද අපි දැක්කා අවුරුදු ගණනාවක් අපි මේ රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය රජය කරා. වර්ෂයකට බිලියන 500කට ආසන්න අලාභ, මේ ඔය ලාභ වගේම ලාභ වලට වැඩි අලාභ මේ රටේ සමස්ත ජනතාව පිට රජ විසින් පැටවුවා. මේ ඒවා බදු හැටියට මේ රටේ මිනිස්සු ගෙව්වා. දැන් අපි එක කාරණාවක් ගැන කතා කරන විට පළල් මේ ප්‍රතිපත්තියක් රජයකට තිබිය යුතුයි. ලෝකෙ එහෙම තමයි යන්නේ. රජය ව්‍යාපාර කරනවද, ඒ ව්‍යාපාර ලාභ වගේම අලාභ මේ රටේ සමස්ත මිනිස්සුගේ කර මත දානවද, එහෙම නැත්නම් රජයේ නිසි නියාමනයකින් ඒ ව්‍යාපාර වලින් ලැබෙන ප්‍රතිලාභ ටික ජනතාවට අනිත් පැත්තෙන් සේවකයන්ගේ අයිතිවාසිකම් රැකලා දීලා රජයේ නිසි බදු මුදලක් අය කරගන්නවද කියන එක තමයි අපි කල්පනා කරන්න අවශ්‍ය. ඒ නිසා ආයතනෙන් ආයතනය ගැන අහනවා නම් අපිට ඒ ආයතන සම්බන්ධ වෙන වෙනම උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි.
මම හෙව්වේ ලංකා හොස්පිටල්ස් ගිය අවුරුද්දේ සුද්ධ ලාභය මිලියන 18 වැඩි. ඉතින් මේක බොහොම ලේසි වැඩක් නේ. දැන් මේගොල්ල බලයට ආවේ මේ රාජ්‍ය සියලු රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියලා. දැන් රට බංකුලොත් කළා විකුණගෙන යනවා.
ආපහු
බොහොම ලේසියනේ.
ආපහු එතෙන් යන ගරු නියෝජ්‍ය කතානායකයෝ ඒකට
තමයි
අපි රාජ්‍ය ආයතන ප්‍රතිහුගත කරන කියන්නේ මොකක්ද කියන එක රාමුව මම කිව්වේ. එතකොට මේ ඒ නිසා මේ ඔබතුමා මේක තේරුම් ගන්නකෝ. මගේ වෙලාව එහෙම දෙන්න බෑ නියෝජ්‍ය කතානායකයෝ.
හොඳයි ඔබතුමා කතා කරන්න.
මගේ වෙලාව අඩු කරන්න බෑ. මම මේකට උත්තරය දුන්නා. එතුමාට ඒක තේරෙන්නේ නැත්නම් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිහුගත කරන්නේ රාමුව. ඒකේ රාමුව මම කිව්වා. එතකොට ඒ රාමුව තුල මේ ලාභ ලාභ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ප්‍රතිපත්තියක් හැටියට රජය ව්‍යාපාරවල යෙදිලා ওই ලාභ වලට වැඩි අලාභ වැඩි. මේ අලාභ ටික තමයි අවුරුදු මේ දස ගාණක් මේ රටේ මිනිස්සු අත් විඳ අලාභ ප්‍රමාණය. මෙන්න මේ දෙකෙන්ම ගලවලා හොඳ නියාමනයක් තුළ අර කිව්ව පහසුකම ලබා ගන්න මේ රටේ පාරිභෝගිකයත් ලැබෙනවා. ඒකේ අර සේවකයාගේ ආරක්ෂාව ලැබෙනවා. රජයේ හොඳ බදු මුදලක් මේ ලබා ගන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා ඒ ප්‍රතිහුගතක
මනෝගණනයක
ගැන අපි අවබෝධයෙන්
ඉන්නවා. හැමතුමා අර ප්‍රතිවිග්‍රහීම සම්බන්ධව හැමතුමා අපි එකඟයි. අපේ ප්‍රතිපදි එක තමයි. අපි ව්‍යාපාර කාලේ කරන අවස්ථාවේ අපහස විරුද්ධව ඕගලන් තමයි. දැන් ඉතින් අපි හොඳයි. නමුත් අලාභ වෙන ආයතන පටන් ගන්නද? ආ බලවන ආයතන පටන් ගන්නද? ආයතන ආයතන පටන් ගන්නද? ලාභ දින ආයතන පටන් ගන්න එපා. ඒක
කොයි කාලේ කරත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා අපි විඳ අත්දැකීමුත් එක්ක අපි වඩාත්ම යහපත් දේ තෝරගන්න අර කාලේ මේ කාලේ අපි අපි අවුරුදු 75 තිස්සේ මේ සෙල්ලම කරා ආරය කරා මෙයා කරා අපේ කාලේ නම් කරා නෑ මේ ඒ කාලේ නෙවෙයි ඔය කාලේ ඔක්කොම කරලා ඔක්කොම මුළු රටම හිර වුණාට පස්සේ හරි අපි මොකද්ද වඩාත් හොඳ ක්‍රමය කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඒක තේරුම් අරගෙන තාමත් දෙන අපේ කාලේ කරා ඔය ආයේ කාලේ කරේ නැහැ. ඒ තැනට අපි කොටු වෙනවා නම් අන්න එතන තමයි ප්‍රශ්නේ. අපි තාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාම්ප්‍රදායිකයි. අපි තාම ලෑස්ති නැහැ වැටුච්ච රට ගොඩ ගන්න අපිට සාමූහික ප්‍රයත්නයක් දරන්න ඕනේ කියන තැන අපි තාමත් නැහැ. තාම අපි ඇඟිල්ල දික් කරන්න තමයි සූදානම් වෙලා
ඉන්නේ.
මම පොතුමාගෙන් අහන්නේ දැන් පෞද්ගලීකරණය එහෙම නැත්නම් රාජ්‍ය අංශ නැවත කළමනාකරණ ව්‍යුහයක් බවට පත්කිරීම හොඳ දෙයක්. මම අහන්නේ වැනි අවස්ථාවකදී විනිවිද පෙන්නසුළු සහ මේ ජනතාවට පේන ක්‍රමවේදයක් අනුගමනය කරනවද එහෙම නැත්නම් තමුන්නාන්සලා හිතමිතුරු ගජමිතුරන්ටම දෙන්න හදනවද කියන එක.
මොදල් රාජමිතුරා
ඉතාම ඉහළ විනිවිද භාවිතා ක්‍රමවේදයක් අනුගමනය කරන රජ සූදානම්. යම් තැනකදී ඒක නැහැ කියලා පේනවනම් ඔබතුමාලා එවක් කීම තමයි පෙන්නලා දීලා මේ මේ අන්න ඒතරටයි මේක තියෙන්නේ. අපේ කාලේ නම් නැහැ කියන එක නෙමෙයි. මෙන්න මේක හරියට වෙන්නේ නැහැ කියලා අපිට පෙන්නලා දෙන්න. රජයට පෙන්නලා දෙන්න. අපි සූදානම් ඒ කියන වැදගත් කරුණු සියල්ලම ග්‍රහණය කරගන්න අපි සූදානම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අපි ආර්ථික වශයෙන් යම්කිසි ධනාත්මක ගමනක් යන මොහොතක් මේ පැහැදිලිව හැම වාර්තාවකම තියෙන අපි ආර්ථිකය මනින මිනිම් දඬු බැලුවොත් උද්දමනය වෙන්න පුළුවන් සංචිත ප්‍රමාණය වෙන්න පුළුවන් මේ පොලි අනුපාතය වෙන්න පුළුවන් මේ සියල්ලම යම්කිසි ආකාරයේ සෙමින් සෙමින් මේක මේ එකරැකින් කාටත් හදන්න බෑ හෙමින් හෙමින් අපි යම්කිසි ධනාත්මක ගමනක් යනවා. ඉතින් මම දැන් විපක්ෂ නායකතුමත් අද ඇහුවා මේ විශේෂයෙන්ම වැඩිහිටි අයගේ පොලි ඔවුන්ගේ ගිණුම් සඳහා පොලිය වැඩි කියලා දෙනවා නම් හොඳයි කියලා හොඳයි. හැබැයි අපි ඊට වඩා දරුණු ආර්ථික ආගාධයක ඉඳලා තමයි අඩියෙන් අඩිය ඉස්සරහට යන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දැන් ඒ සියල්ල වැටෙන සහනාධාරවලට හැබැයි බිලියන 65ක් වෙච්චි රජයේ වාර්ෂික සහනාධාරය අපි අද බිලියන 205ක් ගෙවනවා. 224 ලක්ෂයක් මේ අස්සසුමට ලබා දෙන්න රජයේ සූදානමින් ඉන්නවා. එදා 2000ක් දුන්නු වැඩිහිටි සහනාධාරය අද 3000ක් වෙලා තියෙනවා. වැඩිහිටියන් 550210කට අපි එක ගෙවනවා. ඉස්සර මේක මහ විශාල පොරොත්තුලයක නෑ තිබුණා. වැඩිහිටියෝට සිද්ධ වුණා තවත් වැඩිහිටියෙක් ජීවිතක්ෂයටපත් වෙනකල් මේක බලා ඉන්න. අද එහෙම නෑ. අපි මේව වෙනස් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රුපියල් 5000ක් වෙච්චි ආබාධ සහ වක්ගඩු දීමනාව 7500ක් කරලා තියෙනවා. ඉතින් මේ හැම එකකටම රජය විශාල බරක් දරනවා. මේවට බර කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආදායමෙන් 100%ක්ම පොලී හෝ යම්කිසි විදිහකට මේ ජනතාවගෙන් ගන්න ගාස්තු. ඉතින් මේ හැමදාම එක දවසක මේ 27-2 ප්‍රශ්න අහනවා මේ වැඩි කරන්න එපා කියලා. අනිත් දවසේ 27-2 ප්‍රශ්න කියනවා මේක දෙන්න අරක දෙන්න. ඒක තමයි දැනටත් ඔය වැඩිහිටියන් සඳහා වූ මේ මං කියන්නේ ඉතාම වැදගත්. ඔවුන්ට වැඩි පොලී අනුපාතයක් දෙන්න පුළුවන් නම් වැදගත්. හැබැයි බිලියන 108ක් තියෙනවා මීට පෙර වැඩිහිටි ගිණුම් වලට වැඩිපුර පොලිය ගැනීම වෙනුවෙන් රජය බැංකු වලට ගෙවන්න තියෙන ප්‍රමාණය බිලියන 108ක් රජය ණයයි බැංකු වලට.
අපි මිනිත්තු දෙකක් කාලයක්.
ඔව්. ඒ වගේම දැනට තියෙන පොලිය අනුපාතය 108යි. මේක 115ක් හැටියට අවුරුදු 60ට වැඩි අයට ගෙවන්න නම් අඩුම ගානේ වර්ෂයකට මම භාණ්ඩාගාරෙන් දැන් උපදෙස් ගත්තා බිලියන 80ක් වර්ෂයකට අවශ්‍යයි. ඉතින් මේක හොඳයි කරන්න පුළුවන් නම් හැබැයි අපි රාජ්‍ය ආදායමෙන් තමයි මේක කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ රාජ්‍ය ආදායම කියන්නේ සම්පූර්ණයෙන් බදු. එහෙම නැත්නම් ගාස්තු. ඉතින් මේ ඒකෙන් දැන් පහුගිය වර්ෂවල 93%ක් බදු. 7% වෙනත් රාජ්‍ය ආදායම් කියන්නේ විශේෂයෙන්ම ගාස්තු. ඉතින් මෙන්න මේ දෙකෙන් තමයි මේවා ගලපන්න වෙන්නේ. ඒ නිසා මේවා ඉතාම වැදගත්. හැබැයි මේවට පිළිතුරු හොයද්දී අපිට සිද්ධ වෙනවා හැම පැත්තක්ම බලලා කොහොමද අපි මේ මුදල් ප්‍රවාහය හසුරගන්නේ? දැන් මේ වර්ෂයේ තමයි මුදල් ප්‍රවාහ හසුරා ගැනීම පිළිබඳ මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් අංශයේ ලොකුම අභියෝගයට ලක් වෙන්නේ. ඇයි ඒ අපේ වියදම හැම පැත්තකින්ම වැඩි වෙලා තියෙනවා. දැන් පළවෙනි කාර්තුව බැලුවොත් අස්වැසුම වෙන්න පුළුවන්, රාජ්‍ය සේවක වැටුප වෙන්න පුළුවන්, ණය ගෙවීම, ණය පොලිය ගෙවීම සියල්ල වැඩි වෙලා තියෙනවා. හැබැයි අපි ආදායම පැත්ත බැලුවොත් අපි ඉතා පහසුවෙන් මෙතෙක් කරගෙන ආපු මුදල් අච්චු ගැහිම දැන් කරන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ණය ගැනීම සීමා වෙලා තියෙනවා. ඒ නිසා අපිට නියම මුල්ලේ කළමනාකරුවන් හැටියට රජයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මුදල් ප්‍රවාහ මෙහෙයුම පිළිබඳ මේ අවුරුදු 75කට පස්සේ මේ වර්ෂයේ අන්න ඒ නිසා අපි ඉතාම සීරුවෙන් ප්‍රයෝජනෙන් නැවතත් රටට අනවශ්‍ය බරක් ඇති නොවෙන්න නැවතත් අර 2022 මැද ඇති වෙච්චි මහා වියවුල ඇති නොවන විදිහට තමයි තීරණ ගන්නෙ. ඒ නිසාම අපිට විපක්ෂ කතා කරන විදිහට අද බදු එපා කියනවා. ඒ කියන්නේ රාජ්‍ය ආදායම එකතු කරගන්න එපා කියනවා. හෙට දවසේ අපි කියනවා අහවල් දේ දෙන්න අහවල් දීම නාව දෙන්න. අපිට ඊට වඩා වගකීමෙන් රජයක් හැටියට කටයුතු කරන්න වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගකීම් සහිත වැඩපිළිවෙල තුළ ඔය කියන වැඩිහිටියන් ගැන වෙන්න පුළුවන්, දරුවන් ගැන වෙන්න පුළුවන්, තවත් කණ්ඩායම් ගැන වෙන්න පුළුවන්. මේ හැම කණ්ඩායමක් පිළිබඳව සමස්ත වශයෙන් අපි ඉතා දැඩි සොයාබැලීමක් කරලා ඒ අවශ්‍ය පිළිතුරු මේ මුදල් ප්‍රවාහ ගලපා ගන්න පුළුවන් පළවෙනි මිනිත්තුවේදීම ලබා දීමේ වගකීම රජයේ මහ භාණ්ඩාගාරය මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා දරනවා ගැන උනන්දු වෙනවා කියන එකත් කියන්න අවශ්‍යයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අද දිනට නියමිත ප්‍රධාන වැඩ කටයුතු අංක 1 2 3 සහ 4 සභාව එකඟද? ප්‍රධාන වැඩ කටයුතු අංක 6 කරු සභා නායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අත්‍යවශ්‍ය මහජන සේවා පනතර්තේ යෝජනා සම්මතයි.
කිවන්න. සභාව එකඟද?
ආයි